හොඳයි. එහෙනම් සාදුනාදයක් පවත්වමු. නැවතත් සාදුනාදයක් පවත්වමු. සීල සමාදානයේ සඳහා ශබ්ද නංගලා නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාර වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වීරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වීරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වීරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වීරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීව අට්ඨමක සීලං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සදා පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ධර්ම ශ්‍රවණා බිලාසී ගුණබර කාරුණික පින්වත්නි අදත් මේ නිසලසඳෑ යාමයෙහි මේ උතුම් පුණ්‍ය භූමියට මේ හැම දිනාම එකතු වුණේ රැස්සුනේ ලෞතර බුදුරජාණන් වහන්සේ අපි හැම දිනාටම සාන්තිය සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න අපි දැන් දින ගණනාවක් මුළුල්ලේම මේ වෙලාවට ලෞකික ප්‍රතිපදාව පිළිබඳවයි කතා කළේ. ඒ ලෞකික ප්‍රතිපදාව තුළ දානමය පුණ්‍යක්‍රියාව පිළිබඳව අපි දින ගණනාවක්ම කතා කළා. අද අපි සීල භාවනා කියන මේ පින්කම් දෙකම එකතු කරගෙන මේ ලැබෙන දවසේ ඊගෙන යමක් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. සීලයයි භාවනාවයි කියන දෙකම එකට එකතු කරගෙන යා යුතු වැඩපිළිවෙලක්. පින්තුනි සීලය භාවනාව කියන මේ ක්‍රියාකාරකම් දෙකෙන්ම පණවලා තිබෙන්නේ මූලික අවශ්‍යතාවය වෙලා තියෙන්නේ හිත හදාගන්න එක, හිත පවිත්‍ර කරගන්න එක, හිත විසුද්ධ කරගන්න එක. බුදුරජාණන් වහන්සේ පණවපු හැම ක්‍රියාකාරකමක්ම පදනම වෙලා තියෙන්නේ මානසික විසුද්ධිය උදෙසා. ඉගෙන හොඳින් සියුම්ව කල්පනා කරලා බැලුවොත් ඉගෙන වඩා පැහැදිලි වෙනවා. ධර්මදර විනයදර ආචාර්ය උපාධ්‍යන් වහන්සේලා දෙනමක් ළඟ පැවිදි වෙච්ච එක්තරා තරුණ ස්වාමීන් වහන්සේ නමකට ජීවිතයේ ගැටලුවක් වුණා. ධර්මදර හාමුදුරුව උගන්වනවා මේ ධර්මයෙන් දැනුවත් වෙන්න ඕන. එහෙම නැතුව මේ ශාසනික ප්‍රතිපදාවක් වඩන්න බැහැ කියලා උන්වහන්සේ ධර්මයේ උගන්වනවා. විනයදර හාමුදුරුව මේ විනයෙන් තොරව ශාසනයක් නෑ, මේ විනය ඉගෙන ගන්න ඕන කියලා උන්වහන්සේ විනය උගන්වනවා. තරුණ හාමුදුරුවන්ට මේ ටික දරා ගන්න බැරුව ගියා. මහා බරක් දෙනුණා. උන්වහන්සේ තීරණය කළා සිරු ඇරලා ගෙදර යන්න. එදා ගෙදර යන්න එන මගේ බුදුරජාණන් වහන්සේ ඉදිරියට වැඩම කළා. ආරාමයෙන් පිටවෙලා යන්නම හදන මොහොතේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගෙන් විමසුවා, මහණ නුඹ මේ කොහෙද යන්නේ? උන්වහන්සේ සියලු තොරතුරු බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කළා. හොඳයි ඔබ ගොඩාක් දරා ගන්න එපා. හුඟක් රකින්න යන්න එපා. ඔබට පුළුවන් ද එකක් රකගන්න. තරුණ හාමුදුරුව කල්පනා කරලා කිව්වා, අනේ එකක් නම් කොහොම හරි රැකගන්න පුළුවන්. බුදුහාමුදුරුනේ මට එකක් හොඳටම රකින්න පුළුවන්. එහෙනම් ඔබ මේ ශික්ෂාපද රකින්න එකක්වත් රකින්න යන්න එපා. හිත විතරක් රැකගන්න. මේක රැකගත්තාම ඇති වෙන මුකුත් රකින්න යන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළා. තරුණ හාමුදුරුව හිත රැකගන්න පිළිවෙල අනුගමනය කරනකොට අර මෙහෙ කියලා හිතපු බරයි කියලා දැනුණු ශික්ෂාපද ටිකක් විනයත් ඔක්කොම සම්පූර්ණ වෙලා. එතකොට විනය ශික්ෂාපද එන වෙන්නේ සිතේ සුරක්ෂිත භාවයේ පිණිසයි. ඒ සීලය කියන කොටස කොටස් හතරකට බෙදලා දක්වනවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රත්‍යසන්නිසිත සීලය, ආජීව පාරිශුද්ධි සීලය කියලා. සීලය මේ ආකාර වෙනවා. හැබැයි ගිහි සමාජයක් හැටියට ගත්තාම මෙච්චර ගැඹුරක් දැනෙන්නේ නැහැ වගේ ගිහි සමාජයට. හැබැයි ගිහි වේවා පැවිදි වේවා නිවන පිළිබඳව අරමුණක් මේ ජීවිතය තුළ ගොඩනගා ගන්නවා නම් ඒ කාටත් මේ පිළිබඳව ටිකක් ගැඹුරින් අධ්‍යයනය කරන්න වෙනවා. කොහොම වුණත් පින්වතුනි, අපි ටිකක් කල්පනා කරලා බැලුවොත් මේ සියල්ලම සිතේ රැකවරණය පිණිස, කෙලෙසෙන හිත කෙලෙසෙන්නට නොදී, කිලුටු වෙන සිත කිලුටුවෙන්ට නොදී පවත්වා ගැනීමේ අරමුණයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ දකින්නට ලැබෙන්නේ. ඒ ආකාරයෙන් සිත රකිනකොට සීලයද සම්පූර්ණ වෙනවා. සීලය පිරෙන්න පිරෙන්න සමාධියද සපයා දෙනවා. සීලයෙන් වැඩු සමාධියයි මහත්ඵල මහානිසංස ගෙන දෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේගේ නිරතුරු දේශනාව උනේ. එනිසා අපට සීලය අවශ්‍ය වෙන්නේ සමාධිය අරමුණු කරගෙන, සමාධිය පිණිස. සමාධිය කියන්නේ කුමක්ද? චිත්ත ඒකාග්‍රතාවය, කුසල සිතෙහි එකඟ බව. අකුසල සිතේ එකඟ බවකුත් තියෙනවා. ඒත් මෙහිදී අපි කතා කරන්නේ කුසල සිතේ ඒකාග්‍රතාවය. කුසල සිතේ ඒකාග්‍රතාවය පිණිස කළ යුතු වත්පිළිවෙත් චාරිත්‍ර ධර්ම ටික තමයි සීල කියන නමින් කෙටියෙන් හඳුන්වුවත් පැහැදිලි කරලා තියෙන්නේ. මේ සීල කියන වචනේ අදහස් දෙකක් කියවෙනවා. ලෝකය තුල හැමදාම ශිෂ්ට සමාජයේ සම්මත වැරදි කොටසක් තියෙනවා. ඒවට කියනවා ලෝක වජ්ජ කියලා. කොයි කාලෙත් ශිෂ්ට සමාජයේ වැරදි කියලා සම්මත කළ වැරදි තියෙනවා. සත්ව ඝාතනය, මිනිස් ඝාතනය ශිෂ්ට සමාජයේ හැම කල්හිම ප්‍රතික්ෂේපිතයි. සොරකම සියලු කල්හි ශිෂ්ට සමාජයේ ප්‍රතික්ෂේප කරනවා. කාම මිත්‍යාචාරය ශිෂ්ට සමාජය හැම කල්හිම ප්‍රතික්ෂේප කරනවා. බොරුව, කේලම, පරුස වචනය මේවා ලෝකේ හැමදාම ප්‍රතික්ෂේපිතයි. සුරාව ලෝකේ හැමදාම අගරුකොට නිගරුකොට සලකපු ක්‍රියාවක්, වැරදි කියලා දැක්ක ක්‍රියාවක්. එනිසා මෙන්න මේ වගේ ක්‍රියාවල් වලට කියනවා ලෝකවජ්ජ. ලෝකයේ තුලින්ම සදාකල්හිම ශිෂ්ට සමාජයේ වැරදි කියලා, නරකයි කියලා ප්‍රතික්ෂේපිතයි. හැබැයි විකාලයේහි කෑම ටිකක් කනවා කියන එක, 12 පහ වුණාට පස්සේ හිරුවවරට නැගුණාට පස්සේ කෑම ටිකක් කනවා කියන එක ලෝකේ කවදාවත් අකුසලයක් වරදක් කොට සැලකුවේ නෑ. නැටුම් ගැයුම් ගී සින්දු අහනවා දකිනවා කියන එක කොයිම සමාජයකවත් වරදක් පාපයක් හැටියට සැලකුවේ නෑ. මල්ගඳ විලවුන් දරන එක වරදක් හැටියට ලෝකේ සම්මත නෑ. ඒව ලෝකයේ තුල ඇගෙයීමක් කරන ඒව පිළිබඳව. උස්සසුන් මහසුන් වල පරිහරණය සමාජයේ තුල වරදක් යයි පිළිගන්නේ නැහැ. මිලමුදල් රන්රිදී ආභරණ පරිහරණය කොයි සමාජයකවත් ප්‍රතික්ෂේපිත නැහැ. සමාජයට අත්‍යවශ්‍ය යහපත් සුවපත් ජීවිතයක් ගෙවන්න ඕන කරන දේ හැටියටයි මේ බඳු දේ සලකන්නේ. එහෙත් මේ ශාසනය තුල මෙන්න මේවා වැරදි හැටියට පනවනවා. බුදුරජාණන් වහන්සේගේ අනුමැතිය, සම්මුතිය අනුව වැරදියයි සම්මත දේවල් වලට කියනවා සම්මුති වජ්ජ කියලා. එතකොට ලෝක සම්මත වැරදි ටික හැරෙනකොට ප්‍රාණඝාත, දත්තා දාන, කාම මිත්‍යාචාර ආදී අනෙක් හැම ශික්ෂා පදයක්ම ලෝකයේ තුල වරදක් නොවේ. එහෙත් බුදුරජාණන් වහන්සේගේ පැනවීම තුල බුද්ධ ශ්‍රාවකයාට ඒක වරදක් වෙනවා. අනිත් අය කලාට වරදක් නෑ. මේ ශාසනයට ඇතුළත් වෙලා මේ ශාසනික ප්‍රතිපදාව තුල සිටියේදී ඒව අනුගමනය නොකරනවා නම් බුද්ධ පඤ්ඤප්තිය කඩකිරීමක්. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව සිඳීමක්. බුදුරජාණන් වහන්සේගේ අවවාදයේ ඉක්මවා යාමක් නිසා ඒක වරදක් අකුසලයක් කොට සලකනවා. දැන් ඔබට පංචශීලය කියලා ගිහි සමාජය තුල දකින්න තියෙන්නේ ඒ පහම ලෝකවජ්‍ය. බුදුහාමුදුරුව ලෝ පහළ වෙන්න කලිනුත් මේවා වැරදි කියන සම්මතිය තිබුණා. ලෝකය සම්මත කරගෙන තිබුණා හැමදාම මේවා වැරදි ක්‍රියා හැටියට. එනිසා බුදුවරු ලෝ පහළ වුණත් නැතත් පංචශීලයෙන් කියවෙන මේ වැරදි ටික ශිෂ්ට ලෝකය හැමදාම ප්‍රතික්ෂේප කළා. එවෙන් බහැරව ඉන්න උත්සාහ කළා. එහි ගැලෙන කෙනාව සමාජය තුල කොන් වුණා. එතකොට ගිහි සමාජයේට සීලේ හැටියට පනවලා තියෙන පංචශීලය. උන්වහන්සේ පනවපු සම්මුති වජ්ජ. සම්මතයෙන් පනවපු වැරදි ඒ තුල පේන්නේ නැහැ. හැබැයි අපි අටසිල් සමාදන් වෙනවා පොහේ දවසට. අටසිල් සමාදන් වෙනකොට ඔන්න ඔය ඇත්තොත් අර ලෝකවජ්‍ය කියන කොටසට අතිරේකව තවත් එකක් සමාදන් වෙනවා. දැන් ලෝකයේ තුල තමන්ගේ බිරිඳ ස්වාමියා සමග කටයුතු කරන්න හැසිරෙන්න කිසි තහනමක් නැහැ. ඒක සමාජමය සදාචාරයේ හැටියට සලකනවා. එබැවින් ශික්ෂාපද සමාදන් වෙච්ච දවසේ ඒ ටිකටවත් ඉඳ නැහැ. බ්‍රහ්මචර්යාව සමාදන් වුණා. විකල් භෝජනයේ අකාලේ හිරු අවරට ගියාම කෑම මනුෂ්‍ය සමාජය තුල තහනමක් නෑ. ඒ තටසිල් සමාදන් වීමේදී මේක වරදක් කොට ඒ වරද නොකරන බවට සමාදන් වෙනවා, පුරුදු වෙනවා. මල්ගඳ විලවුන් රන්රිදී ආභරණ මුතුමෙනි ගේ සින්දු ඇසී උස්සසුම් මහසුම් පරිහරණයෙන් වෙන් වෙන බවට පොරොන්දු වෙනවා. අන්න ගිහි සමාජයේට බුදුරජාණන් වහන්සේගේ පැනවීම තුල සම්මුති වජ්ජ හැටියට උන්වහන්සේගේ පැනවීමෙන් වැරදි හැටියට දේශනා වුණු යම් යම් ශික්ෂාපද සමාදන්ව රකින්නවා. එතකොට මෙන්න මේ ශික්ෂාපද සියල්ලම හඳුන්වනවා ප්‍රාතිමෝක්ෂ සංවරය කියලා. සංවර සීලය. මෝක්ෂ කියලා කියනවා නිවනට. නිවනට පමුණුවීම සඳහා තියෙන ශික්ෂාපද ටික සියල්ලම ප්‍රසම්පදා සීල, සාමණේර සීල, ගහට්ට සීල, පංච සීල ආදීන් මේ සියලු සීලය මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයට අයිති කොට දක්වලා තියෙනවා. ටිකක් ගැඹුරින් කල්පනා කරලා බැලුවොත් මේ ශික්ෂාපද දිහා අද කතා කරන විදිහට නම් සමහරු කියලයි කියාවි මානව හිමිකම් කඩවෙනවා කියලා මේ ශික්ෂාපද තුල. අපේ රටේ සමහර හාමුදුරුවරු උසාවිත් ගියා පහුගිය කාලේ රියදුරු බලපත්‍රයේ ඉල්ලලා. ඇයි අපිට නොදෙන්නේ මානව හිමිකමක් කඩ කිරීමක් කියලා. නමුත් භික්ෂුවක් හැටියට පැනවෙච්ච ශික්ෂාපද ටිකක් තියෙනවා. ඒ හිමිකම අවශ්‍ය නම් ඒක ප්‍රතික්ෂේප කරලා අර මානව හිමිකම බාර ගන්න බැරි කමක් නැහැ. ඒකට තහනමක් නැහැ මේ ශාසනයේ. යන්න පුළුවන් ඕනම කෙනෙකුට ඕනම වෙලාවක. නමුත් මේ ශාසනයට ඇතුළත් වෙච්ච කෙනෙකුට ලෝකයේ තුල සමාජයේ තුල හිමිකම් තිබුණාට යම් යම් දේ කරන්න මේ ශාසනය තුල ඒ සඳහා ඉගෙනේ. ඒක ශාසන විරෝධී ක්‍රියාවක් වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ මෙබඳු ශික්ෂාපද පනවලා තියෙන්නේ කියලා බැලුවොත් කවදා හරි දවසක මේකේ අරුත ඔබ තේරුම් ගත්තොත් ඔබටම තේරෙවි අනේ බුදුරජාණන් වහන්සේ මොනතරම් කාරුණිකද කියලා, මොනතරම් මහා ප්‍රඥාවන්තද කියලා පෙනේවි. දැනට අපට හිතෙන්නේ සීලය ශික්ෂාව හරි බරක්, කරදරයක්, වදයක් කියලා. අපේ අතපය බැඳලා දැම්මා වගේ කියලායි සමහර වෙලාවට හිතෙන්නේ. නිදහස සීමා කරලායි අපේ තියෙන්නේ කියලා හිතෙන්න පුළුවන්. නමුත් මේ හිත හදාගෙන යන ගමනේදී හිත දිහා බලන්න පුරුදු වෙච්ච දවසට තේරෙනවා මේ හිත කෙලෙසෙන්න තියෙන තැන් නේද මේ වහලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ. මේ හැම ශික්ෂාපදයකින්ම වහලා තියෙන්නේ හිත අපවිත්‍ර වෙන්න තියෙන ඉඩක්. ප්‍රඥාවෙන් දැකලා කරුණාවෙන් පිහිට වෙලා මහා කරුණාව මහා ප්‍රඥාවයි ඒ තුල තියෙන්නේ. එනිසා අපි ටිකක් ඒ සිත දිහා බලාගෙන කටයුතු කළොත් අපි උදාහරණයක් අරගෙන බලමු. අපි හිතමු මේ ගේ මැද, මේ ශාලාව මැද පහනක් දැල්වෙනවා. මේ පහන දැල්වුවාම මේ දොරටු ඔක්කොම විවර කරලා පහන දැල්වුවාම මේ පහන් දැල්ල සෙලවෙනවා. සෙලවෙන පහන් දැල්ලේ ආලෝකයේ දීප්තිමත් නැහැ. ආලෝකයේ දීප්තිමත් නැත්නම් ඒ ආලෝකයෙන් ප්‍රයෝජනයක් ගන්නත් බෑ. යමක් කියවන්න, යමක් දකින්න බෑ. දීප්තියක් නැති ආලෝකේ. දැන් අපිට ඕන ආලෝකයෙන් ප්‍රයෝජන ගන්න. යමක් කියවන්න, යමක් දකින්න ඕන. දැන් මේ අවශ්‍යතාවය තියෙනවා. දැන් අපි ඒ වමනාව ඉටු කරගන්න හැදුවොත් කෝආලෝකයේ දීප්තිමත් නැ ප්‍රභාස්වර නැ ඒ ක්‍රියාව කරන්න බෑ. ඇයි ආලෝකයේ දීප්තිමත් නොවුනේ? දැල්ල සෙලවෙන නිසා. සෙලවෙන නිසා දැල්ල. දැන් දැල්ලේ සෙලවීම තියෙනකන් ආලෝකයේ දීප්තිමත් නැහැ. ඒ ආලෝකයෙන් ප්‍රයෝජන ගන්න බෑ. එහෙනම් මේ ආලෝකයෙන් ප්‍රයෝජනයක් ගන්න නම් දැල්ල නොසෙල්වෙන්න පවත්වන්න ඕන. දැන් අනේ දැල්ල සෙලවෙන්නපා කියලා යාතිකා යාඥා කළාට වැඳුම් පිදුම් පුද පූජා කළාට හරියන්නේ නැහැ. දැන් අපි බලන්න ඕන ඇයි මේ පහන් දැල්ල සෙලවෙන්නේ? මොන හේතුවක් නිසාද මේ සෙලවෙන්නේ? අන්න වටපිට ටිකක් හොයලා බැලුවොත් අපට තේරෙනවා, පේනවා හුළඟ නිසානේ පහන් දැල්ල සෙලවෙන්නේ. සුළඟට නෙමේ දැල්ල සෙලවෙන්නේ. එහෙනම් දැන් හුළඟ තියෙනකන් දැල්ල සෙලවීම නතර කරන්න බෑ. සුළඟ නතර කරන්න ඕන. සුළඟ කොහෙන්ද එන්නේ? අන්න වටපිට බලන්න වෙනවා. කොහෙන්ද සුළඟ හමන්නේ? දොරටු වලින්. දොරටු ඇරලා දොරටු වලින් තමයි හුළං හමන්නේ. හමන හුළඟිනුයි දැල්ල සෙලවෙන්නේ. සෙලවෙන නිසා ආලෝකයේ දීප්තිමත් නැත්තේ. ඒ නිසායි මේ ආලෝකෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වෙලා තියෙන්නේ. එහෙනම් මේ සියලු කාරණාවන් ඉටු කරගන්න තියෙන්නේ කොතනද? දොරටු ටික වහන එක. දොරටු ටික වැහුවාම අන හුළං හැමීම නතර වෙනවා. සුළං හැමීම නතර වුණාම දැල්ල සෙලවීම ඉබේම නතර වෙනවා. සෙලවීම නතර වෙනකොට ඉබේම ආලෝකයේ දීප්තිමත්. දැන් මේ දීප්තිමත් ආලෝකයෙන් කැමති දෙයක් යහපත පිණිස යොදා ගන්න පුළුවන්. එතකොට සිතෙන් වැඩ ගන්න, අපි හිතමු දැන් සිතෙන් යම් වැඩක් ගන්න, සිත ප්‍රයෝජනෙ පිණිස යොදා ගන්න නම් නිහඬ නිසල ප්‍රභාස්වර සිතක් ඕන. ඒ සිත ප්‍රභාස්වර වෙන්නේ නිහඬ වුණොත්, නිසල වුණොත්. සෙලවෙන චපල හිතකින් බෑ සිතේ ප්‍රභාස්වර බව මතු කරගන්න. සිත නිහඬ වෙන්න ඕන, නිසල වෙන්න ඕන. සිත නිහඬ නොවන්නේ, නිසල නොවන්නේ ඇයි? ඉස්සෙල්ලා හොයන්න ඕන. සිත නිහඬ නොවන්නේ, නිසල නොවන්නේ සිත අරමුණු කරා යන නිසා. අරමුණු හොයන නිසා. මොනවද අරමුණු කියන්නේ? රූපාරම්මන, සබ්ධාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොඩ්ඨබ්බාරම්මන, ධම්මාරම්මන. තේරෙන විදිහෙන් කිව්වොත් ඇහැ රූප හොයනවා. ඇහැ ශබ්ද හොයනවා. සිත රූප හොයනවා. සිත ශබ්ද හොයනවා, ගන්ධ හොයනවා, රස හොයනවා, පහස හොයනවා. සිත මේ අරමුණු වලට කැමති. අරමුණු වලින් තමයි මේ හිත සෙලවෙන්නේ. අරමුණු ලැබෙන නිසායි සිත සෙලවෙන්නේ. සිතට අරමුණු අඩු වෙන්න අඩු වෙන්න සිතේ සෙලවීම අඩු වෙන්නේ. එහෙනම් සිතේ සෙලවීම අඩු කරන්න නම් මේ අරමුණු ගලාගෙන ඒම සීමා කරන්න. කොහෙන්ද අරමුණු එන්නේ? දොරටු වලින්. චක්කුද්්වාර, සෝතද්්වාර, ගහනද්්වාර, ජීවාද්්වාර, කායද්්වාර, මනෝද්්වාර. මේ දොරටු වලින් තමයි අරමුණු නැමැති හුලං එන්නේ. අරමුණු නැමැති සුළඟෙන් තමයි සිත සෙලවෙන්නේ. සෙලවෙන නිසායි සිතේ චපල ගතිය නිසායි සිත ප්‍රභාස්වර නොඋනේ. දීප්තිමත් නොඋනේ, වැඩක් ගන්න බැරි උනේ. එහෙනම් මේ හිත හදනවා කියන ක්‍රියාව තියෙන්නේ, හිත නිහඬ කරන, නිසල කරන ක්‍රියාව තියෙන්නේ දොරටුත් එක්ක. දොරටු ටිකයි රකින්න ඕන. පහනේ දැල්ල සෙලවීම නතර කරන්න කියලා එතන කිසි ක්‍රියාවක් නැහැ. දොරටු ටික වහගන්නවා කියන ක්‍රියාවයි කරන්න තියෙන්නේ. දොරටු වහනකොට ඉබේමයි පහන දැල්ල නිසල වෙන්නේ. අපේ හිතත් නිහඬ කරන්න, නිසල කරන්න, ඒකාග්‍ර කරන්න තියෙන එකම ක්‍රියාව දොරටු ටික ආවරණය කරන එක. මෙන්න මේ දොරටු ආවරණය කරනවා කියන ක්‍රියාවලියට තමයි සියලු ශික්ෂාපද පැනවිලා තියෙන්නේ. ආහාරය පිළිබඳව, සිව්පසය පිළිබඳව, අපේ ජීවිකාව පිළිබඳව සැලකිලිමත් වෙන්න වෙලා තියෙන්නේ මේ ඉන්ද්‍රිය සංවරය කියන මේකම ධර්මතාවය උදෙසා. සිත කෙලෙසෙන, කිලුටු වෙන, සෙලවෙන, අරමුණු ගලාගෙන එන්න තියෙන සීමාව, ඉඩකඩ වසා තබන වැඩපිළිවෙලයි මේ ඉන්ද්‍රිය සංවරය කියලා පනවන්නේ සීලය. සීලය තවත් අංගයක්. ඒ ඉන්ද්‍රිය සංවරය කරන්නේ කොහොමද කියලා හොයාගෙන යනකොට අන්න ඒ සඳහා උපකාරක ධර්මතා ටික තමයි ශික්ෂාපද. ආහාරයේ පිළිබඳව ප්‍රතිවේක්ෂාව, ප්‍රතිසන්නිසිත සීලය, ජීවිකාව පිළිබඳව පැවැත්ම, ධාර්මික ජීවින පැවැත්ම, මේවා ඔක්කොම ඈඳෙන්නේ, සැසඳෙන්නේ, ගැලපෙන්නේ මෙන්න මේ දොරටු වහනවා කියන ක්‍රියාවට එකතු වෙන්නේ. එනිසා අපට මේ සීලයයි භාවනාවයි කියන දෙක වෙන් කරන්න බෑ. අපි දන්නවා බුදුහාමුදුරුවෝ ලෝව පහළ වෙන්න කලිනුත් මේ ලෝකෙ සිල් තිබුණා, උපෝසත සිල් තිබුණා. මහමායා දේවිය සිද්ධාර්ථ කුමරු පිළිසිඳ ගන්න දවසේ උපෝසත සීලය සමාදන්ව හිටියා කියලා අපි පුංචි කාලේ ඉඳලා ඉගෙන ගත්තා. එහෙනම් එදත් උපෝසත සීල තිබුණා. එතකොට ඒ බ්‍රාහ්මණ සමාජයේ තිබුණු සීලයයි අද තියෙන සීලයයි අතරේ වෙනස මොකක්ද? මෙන්න මේ වෙනස හඳුනාගත්තේ නැත්නම් මේ සීලයට අරියකන්ත සීලයක් කියලා කියන්න බැරුව යනවා. ආර්යෝ කාන්ත කියන්නේ කැමති. ආර්ය කියලා කියන්නේ අෂ්ට ආර්යෝ, මගඵලලාභී උතුමෝ, බුදුපසේ බුදුමහරහත්තාදී උතුමන් වහන්සේලා, සෝතාපන්න මාර්ගස්ත භාවයෙන් ඉහළ. උන්වහන්සේලා කැමති සීලයයි අරියකන්ත සීලය. අපි සමාදන් වෙලා රකින සීලය ඒ අරියකන්ත සීලයට හෝ අරියකන්ත සීලයට සමීප වෙන වැඩපිළිවෙලක් තියෙනවා. අන්න එතනදි ශික්ෂාපද වශයෙන් එදයි අදයි සමාන වුණත් මේ තුල යෙදෙන වැඩපිළිවෙල දැක්ම ඊට වඩා වෙනස් වෙනවා. එදා ශික්ෂාපද ටික රකින්නවා කියන සීමාව තුලයි බ්‍රාහ්මණ සමාජයේ ශික්ෂණයේ තිබුණේ. අදත් අපි ශික්ෂාපද ටික රකින්නවා කියන මතනම් අපේ පැවැත්ම ඒ සීලයට දැක්මක් නෑ. දැක්මක් නෑ ඒ සීලයට. ඒ සීලේ වඩන්න පුළුවන් සීලයක් නෙමෙයි. සීලය කියන්නේ වඩන්න පුළුවන් එකක්. දියුණු කරන්න පුළුවන් එකක්. නොකරනවා කියන එක වඩන්න බැහැනේ. නොකර ඉන්න එච්චරයි. වඩනවා කියනකොට ඊට වැඩි අරුතක් ඒකේ තියෙනවා. ඒ සීලය බිඳෙන අකුසලයට වැටෙන යම් හේතුවක් නම් ඒ හේතු දැකලා ඒවා ඉවත් කරමින් නැවත අකුසලයට නොවැටෙනසේ කුසල සහගත වෙන්න වැඩපිළිවෙලක් දැක්මක් තියෙන්න ඕන. අකුසලං ච පජානාති අකුසල සමුදයං ච පජානාති කුසලං ච පජානාති කුසල මූලං ච පජානාති එත්තාවතාපිකෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති උජුගතස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මං ති සම්මාදිට්ඨි සූත්‍රයේ මූල 50කේ මේ ටික දන්නවා නම් සම්මාදිට්ඨියට පැමිණි ලෝකෝත්තර මාර්ගයට භාවයට පැමිණි ධර්මයේ ගුණ දැන පැහැදීම ඇති කරගත්ත ධර්මයේ පිහිටා සිටින කෙනෙක් බවට පත් වෙනවයි කියලා දේශනාවෙන්. එතකොට මේ අපි සමාදන් වෙන ශික්ෂා පදය ලොකු දැක්මකින් යුක්ත වුණොත් විතරයි ඒක ඉදිරි පැවැත්මක් තියෙන්නේ. ඒ නිසා ශික්ෂාපද ටික සමාදන් වෙලා ඒ ටික රකින්න කියලා කරන්න දෙයක් නැහැ. කරන්න තියෙන්නේ හිත රැකගන්න එක. හිත රැකගත්තොත් විතරයි සමාදන් වෙච්ච ශික්ෂාපද ටික ඒ විදිහින් රැකෙන්නේ. ඒ නිසා මෙන්න මේ ශාසනය තුල සීලය සම්පූර්ණ කරන්න තියෙන වැඩපිළිවෙල හැටියට පනවන්නේ හිත රැකගන්න වැඩපිළිවෙල. සැබවින්ම මේ ශාසනය සමාධියට කමටහන්නේ. සමාධියට කමටහන්නේ මේ ශාසනය. අපි අද දවසේ මොන විදිහෙන් භාවිතාවන් කළා සමාධියට කමටහන් බුදුහාමුදුරුවෝ පනවලා නැහැ. සීලය වඩනකොට සීලය සම්පූර්ණ කරනකොට සමාධිය નિરાයාසයෙන් ලැබෙන වැඩපිළිවෙලකුයි මේ ශාසනය තුල පනවන්නේ. ඒ ශික්ෂාපද ගැන අවධානයක් නැතිවත් සමාධි ලබන්න පුළුවන්. එදත් තදත් කවදත් කසින නිමිති පාදක කරගෙන ධ්‍යාන සමාපatti වලට ලෝකේ යම් යම් අයපත් වුණා. එහෙත් ඒ සමාධි සම්මා සමාධි කියලා නම් කිව්වේ නෑ. සම්මා සමාධියක් වෙන්න නම් සීලයෙන් සම්පූර්ණත්වයටපත් වෙච්ච සමාධියක් වෙන්න ඕන. පරිනිර්වාණ සූත්‍රයේ පුරාවට ගමින් ගමට කරගෙන ගිය දේශනාවන් දෙස විමසලිමත් වුණොත් මේ ගැන හොඳටම පැහැදිලි වෙනවා උන්වහන්සේගේ අනුශාසනාව මොකක්ද කියලා. එහෙනම් අපට සමාධිය ලබන්න කියලා කළ යුතු කාර්ය මෙතනයි තියෙන්නේ. සිත රකින්න. සිත රකින්නේ කොහොමද? අපි ඒ ක්‍රියාව සඳහා මොන වගේ වැඩපිළිවෙලක්ද ගත යුත්තේ? ඒ සඳහා අපි එක එක්කෙනා එක එක වැඩපිළිවෙළවල් අනුගමනය කරනවා. එහෙත් ඒක සමස්ත වැඩපිළිවෙළක් වෙන්න ඕන එක තැනකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සිත කෙලෙසෙන කිලුටු වෙන දොරටු විවර කරලා ඒක සුද්ධ කරන්න බෑ. අපි කතාවක් කියනවා හොද හොද මඩේ ගහනවා කියලා. අපි මුලක් වෙලාවට කරන්නේ මේ සිත සුද්ධ කරනවා කියන ක්‍රියාව ඒ බඳු එක. අපි ටිකක් වෙලා සුද්ධ කරනවා. පෝය දවසට සතියේට දවසක් සුද්ධ කරනවා. සුද්ධ කරලා ආපහු මඩේම දානවා. ආපහු අප්‍රසිද්ධ වෙනවා. අපි උදාහරණයක් හැටියට ගත්තොත් අපවිත්‍ර වෙච්ච මැලියම් බැඳුණු, කහට බැඳුණු, දුහුවිලි බැඳුණු රත්තරන් හෝ පිත්තල හෝ භාජනයක් ඒක සුද්ධ කරන්න නම්, පවිත්‍ර කරන්න නම් අපට පැවරෙන ක්‍රියාකාරකම් කීපයක් තියෙනවා. එකක් තමයි අපට මේක සුද්ධ කරන්න පුළුවන්. තියෙන දුහුවිලි ටික මලකඩ ඉවත් වෙන්න හොඳට පවිත්‍ර කරන්න පුළුවන්. හැබැයි පවිත්‍ර කරද්දී තව තවත් දුහුවිලි බැඳෙන්න ඉඩ තියෙන තැනක නම් ඒක පවතින්නේ සුද්ධ කරන ටික ආපහු කහට මැලියම් බැඳෙනවා නම් ඒක සුද්ධ කරලා ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. ඒක පවිත්‍ර කරන්න ඕන නැවත නැවත දුහුවිලි මඩ අපවිත්‍ර දේ නොබැඳෙන තැනක. සුද්ධ කරලා සුද්ධ කරන ටික නැවත මල නොබැඳෙනසි පරිස්සම් තැනක තබන්නත් ඕන. පරිස්සම් කරන්න ඕන. අපේ සිත නැමැති බඳුනත් බොහෝ කාලයක් මුළුල්ලේ ආශ්‍රව ක්ලේශයන්ගෙන් බැඳිලා මල බැඳිලා මේ බැඳුණු මලකඩ සුද්ධ කරන ක්‍රියාව තමයි හිත හදන ක්‍රියාව කියලා කිව්වේ. එතකොට තියෙන මල ඉවත් කරන ගමන් අලුතෙන් මලකඩ හිතට නොයෙන්න ආවරණ ධර්මයක් තියෙන්නත් ඕන. දැන් පැහැදිලි ක්‍රියාකාරකම් දෙක මොකක්ද කියලා. තියෙන ඒවා සුද්ධ කරන්නත් ඕන. අලුතෙන් අපවිත්‍ර දේ එකතු නොවෙන්නත් ඕන. අලුතෙන් එකතු වෙන ඒවා වළක්වා ගන්නට වැටබඳින්න ඕන. ආවරණය කරලා ඇතුළත ඇති දැනට බැඳී ඇති දුහුවිලි මල ඉවත් කරන්න ඕන. මෙන්න මේ ක්‍රියාකාරකම් දෙකම සම්පූර්ණ කළොත් අපේ වැඩපිළිවෙල සාර්ථකයි. අපි සුද්ධ කරනවා. හැබැයි ආපහු දුහුවිලි මඩ පැවරෙන්න තියෙන ඉඩ වහලා නැහැ. එනිසා අපේ ක්‍රියාව කවදාවත් ඉවර නොවන ක්‍රියාවක්. මේ ක්‍රියාව ඉවර වෙන ක්‍රියාවක් වෙන්න නම් සුද්ධ කරනවා වගේම සුද්ධ කරන ටික ආපහු කිලුටු නොවෙන්නට සුරක්ෂිත වෙන්නත් ඕන. අන්න ඒ සුරක්ෂිත භාවය සඳහා තමයි සම්මුති වජ්ජ හැටියට බුදුරජාණන් වහන්සේගේ ශික්ෂාපද පනවලා තියෙන්නේ. සිතේ නැවත නැවත කෙලෙස් ගති, කිලුටු ගති, දුහුවිලි මඩ වෙනි දේ බැඳෙන්න තියෙන ඉඩ වළක්වාලන්න තමයි ශික්ෂාපද. එනිසා ශික්ෂාපද ටික බැහැර කරලා අපට ඒ ටික කරන්න බෑ. ඒකට දැන් ගිහි සමාජයක් හැටියට ගත්තාම බොහොම සරලයි. මහා ගොඩක් නෑ. නීති පන්සිල් පොහොය 800. ඊළඟට සීලේ හැටියට තියෙනවා ජීවිකාව පිළිබඳව ගිහි පැවිදි කාටත් රැකෙන්න තැනක්. ගිහි සමාජය ගත්තාම වැරදි වෙළඳාම් වලින් වැරදි ජීවන වෘත්තීන්ගෙන් වෙන් වෙලා ධාර්මික ජීවන පැවැත්මක් හදාගන්න එකත් සීලයටයි අයිති. වැරදි පැවතුම් වලින් ධනෝපයන එක ජීවන පැවැත්ම යෙදෙන එක සීලේ හික්මුණු භවයේ ලක්ෂණ නෙවෙයි. ආජීව පාරිශුද්ධිය. ඒ වගේම අපි පරිහරණය කරන ඇඳුම් පැළඳුම් ආහාර පාන ආවාස නිවාස බෙහෙත් හේත් ගිලන් පස ආදී දේ පරිහරණයේදී නුවණින් එහි යෙදෙන්න ඕන. නොයදුනොත් හිත කෙලට කෙලසෙනවා. හිත කෙලසෙන කිලුට වෙන ద్వාරයක් දොරටුවක් විවෘත වෙනවා. සමහර වෙලාවට මේ පිළිබඳව අපි සැලකිලිමත් නැහැ. මේකෙන් කොහොමද අකුසල් වෙන්නේ කියලා. හිත කෙලසෙන්නේ කොහොමද? කාය වාක් ක්‍රියාවන් අකුසල සහගත වෙන්නේ කොහොමද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් ප්‍රතිවේක්ෂාව කියන්නේ නුවණින් විමසා බලන වැඩපිළිවෙලක්. ඒ නුවණ ඒ පරිහරණයේදී නොයදුනොත් අපේ හිත කෙලෙසෙන කිලුට වෙන අපවිත්‍ර දේ තමයි හිතට එකතු වෙලා තියෙන්නේ. එනිසා අපට ගිහි පැවිදි කියලා බෙහෙදයක් නේ. සිව්පස පරිහරණය පිළිබඳව සැලකිලිමත් වුණාට වරදක් නෑ. විශේෂයෙන් සිල් සමාදන් වෙච්ච දවසේ සිව්පස පරිහරණය කරන්නේ කොහොමද හිත කෙලෙසෙන්නේ කිලුටු වෙන්නේ නැතුව කියලා අපි ඉගෙන ගන්න ඕන. අපි මේ පිළිබඳව බොහෝ වාරවල ආහාර පිළිබඳව කතා කරපු තැන්වල මේ ගැන මතක් කරලා දීලා තියෙනවා. ඒ සියල්ල අද අපිට කතා කරන්න ඉඩක් නෑ. පරිහරණය කරන දේ පිළිබඳව සැලකිලිමත් වුණු මේ ජීවිත පැවැත්මම නිවන පිළිබඳව අදහස පසකින් තබන්න මේ ජීවිතයේ සැනසෙල්ල ඒ සංයත භාවයේ සංවර භාවයේ තුල තියෙනවා. අද අපිට බොහෝ වෙලාවට ඇඳුම් පැළඳුම් පිළිබඳව සීමාවක් නැහැ. ප්‍රමාණය අපි දන්නේ අවශ්‍යතාවය හඳුනගෙන නැහැ. අපි ඒව බොහෝ වෙලාවට ලෝකයා ඉදිරියේ කැපී පෙනෙන්න තමන්ගේ තත්වය පෙන්වන්න පාවිච්චි කරන පරිහරණය කරන දෙයක් බවට පත් වෙලා ඇඳුමක් අවශ්‍ය කරන්නේ කුමක් සඳහාද කියන මූලික අවශ්‍යතාවය නෙමෙයි අද ක්‍රියාවට නැගිලා තියෙන්නේ. ඒ තුල කුමක්ද වෙලා තියෙන්නේ? අපි අසංවර වෙලා කොහොම හරි මේ විසිතුරු දේ ඕන. විසිතුරු දේ ධාර්මිකව උපයන ප්‍රමාණයෙන් ලබන්න බෑ. වැඩියෙන් උපයන්න ඕන. එක අධාර්මිකව උපයන්න ඕන. එහෙම නැත්නම් සුවසේ සැපසේ විවේකයෙන් ඉන්න තියෙන කාලයත් ධනෝපායන ක්‍රම සඳහා යොදවන්න ඕන. අද අපිට අපේ අවශ්‍යතාවයේ සීමාව හඳුනාගත්තේ නැති නිසායි අපිට හුඟක් මේ ජීවිතය තුළ විවේකයේ නිදහස කායික මානසික සුවය අහිමි වෙලා ගිහිල්ලා තියෙන්නේ. අපට ගෙයක් අවශ්‍යයි ඉන්න. ඒක මානසික අවශ්‍යතාවයක්. හැබැයි ඒ ගේ අපට ඉන්න. ඒක ලෝකෙට පෙන්වන්න දෙයක් නෙමෙයි. නමුත් අද අපි මේ ගෙදර ඉන්නේ 4 දෙනායි. 10 දෙනෙකුට ඉන්නේ ඉඩ තියෙන ගෙයක් තමයි අපි හොයාගන්නේ. එතකොට අපි 10 දෙනෙකුට ඉන්න ගෙයක් ගන්න විශාල වැය කිරීමක් කරන්න ඕන. ඊළඟට ඒක පාලනය කරන්න, නඩත්තු කරන්න ලොකු කාලයක් ශ්‍රමයක් ධනයක් වැය කරන්න බලන්න අපි අසංවර වුණේ ප්‍රමාණය නොදැනගත් නිසාන වේවි කියලා. දැන් ගේ දොර සුද්ධ පවිත්‍ර කරන්න වැඩි වෙලාවක් ගිහිල්ලා තියෙනවා. වැඩි කාලයක් ගිය අපේ ප්‍රමාණයට ගත්තන අවශ්‍යතාවය හඳුනගෙන ගත්තන අඩක්ම කාලය ඉතුරු වෙනවා, ශ්‍රමය ඉතුරු වෙනවා, ධනය ඉතුරු වෙනවා. නමුත් අපිට ඕන වෙලා තියෙනවා මේ සමාජ සම්මතයන් තුල ප්‍රමාණයේ ඉක්මවාගිය හැඟීමකින් කටයුතු කරන්න. හැඳුම පැළඳුම පිළිබඳවත් එහෙමයි. ආහාර පාන පිළිබඳවත් අපි නුවණින් සැලකිලිමත් නොවීමේ ප්‍රතිඵලය තමයි අපට විශාල ධනයක් ඒ වෙනුවෙන් වැය කරන්න වෙලා තියෙන එක පැත්තකින්, අනිත් පැත්තෙන් අපි හුඟක් ලෙඩුන් බවට පත් වෙලා තියෙනවා ආහාරය පමණ ඉක්මවා යාම තුල. ඒ තුල හික්මිනකොට සංවර වෙනකොට අපි දන්නේම නැතුව මෙලෝ වශයෙන් අපට සහනය සැනසෙල්ල සංසිඳීම ඇති කරලා. ඒක කායික විතරක් නෙමෙයි මානසිකවත්. එනිසා අපි මේ ප්‍රත්‍යවේක්ෂාව ප්‍රතිසන්නිසිත සීලය කියන එක ඔබ ජීවිතයට එකතු කරගෙන බලන්න මොන තරම් කායික රැකවරණයක්, කායික සංසිඳීමක් ඇති කරවමින් මානසික සුවය, මානසික නිහඬ බව ඇති කරන්නට මොන තරම් හේතු සාධක සැලසෙනවද කියලා ඒතුළු. අද පවත්නා ජීවන රටාව අපේ අවශ්‍යතාවයන්ගේ සීමාව මත නෙමෙයි අපිට කටයුතු කරන්න වෙලා තියෙන්නේ. අපි කාර් එකක් ගත්තා, ගමනේ අවශ්‍යතාවය ගැන නෙමෙයි සැලකිලිමත් වෙන්නේ. හරය ළඟ තියෙන දේ, අනිත් එක්කෙනා ළඟ තියෙන දේ, ඊට අඩු දෙයක් මට ගන්න බෑ, මම ඊට හෙලින් ඉන්න ඕන. අවශ්‍යතාවය කියන එක යට ගිහිල්ලා තියෙනවා. ලෝකයට ගැලපෙන විදිහට අනිත් කෙනාට යට නොවෙන්න ඉහලින් ඉන්න කටයුතු කරන්න යාම තුල ගෙයක් ගැනීමේදී, වාහනයක් ගැනීමේදී, ඇඳුම් පැළඳුම් ගැනීමේදී, මේ හැම උපකරණයක් පරිහරණයේදීම අපි අපේ කායික විවේකය, කායික සංවර භාවය, කායික සංයත භාවයට බාධා කරගෙන තියෙනවා. ඒ ඉහලින් කරන්න යාම තුල මොකද්ද වෙලා තියෙන්නේ? අධික ධනයක් වැය කරන්න ඕන. ඒ ධනය උපයා ගන්න නම් එක්ක හොරකම් කරන්න ඕන, වැරදි ක්‍රියාවක යෙදෙන්න ඕන. එහෙම නැත්නම් වැඩි කාලයක් සේවන කාලයට අතිරේකව පැය කීපයක් ඒ වෙනුවෙන් යෙදෙන්න ඕන. දැන් බලන්න අපිට කායික විවේකී නැතුනේ ඇයි කියලා? නිදහස මානසික සුවය නැතුනේ ඇයි? කායික මානසික සම්වර්තාවය ඇති නොවුනේ ඇයි? මේ පැවැත්මේ දෝෂ නිසා. අන පැවැත්මේ දෝෂයේ මගහරව ගත්තනම් ඔබේ ජීවිතය ඊට වඩා සැනසිලිදායකයි, සංසිඳුණු ජීවිතයක් වෙනවා. ජීවිත පැවැත්ම ධාර්මික කරගත්තාම ඊට වඩා ලොකු සංසිඳීමක් වෙනවා. ඊළඟට ඉන්ද්‍රිය සංවරය. අපි ගැඹුරින් කල්පනා නොකොට අපේ මට්ටමට අපි කල්පනා කළොත් අද අපිට ඇහැ පිනවනවා, කන පිනවනවා, නාසය පිනවනවා, දිව පිනවනවා, කය පිනවනවා හැර වෙන ක්‍රියාවක් නැහැ කියන හිතරමට වැටිලා අපි නිතරම උත්සාහ කරන්නේ ඉහලින්ම මේ ආයතන ටික පිනවන්නේ සතුටු කරන්නේ කොහොමද කියලා බලන්න. අද අපි මහ තරංගයක රේසියක දුවනවා මේ සඳහා. කවුද මේවා පිනවලා සතුටු කරලා සෑහීමකටපත් වෙච්ච කෙනා? දැන් නම් මගේ ඉන්ද්‍රයන් පිනවගත්ත ඇති, සතුටු වුණා ඇති. දැන් රූප දැක්ක ඇති, දැන් ශබ්ද ඇහුව ඇති, දැන් ගඳ සුවඳ ලැබුවා ඇති, දැන් රස ලැබුවා ඇති, පහස ලැබුවා ඇති කියලා සෑහීමකටපත් වෙච්ච කෙනා, සතුටු වෙච්ච කෙනා මේ ලෝකේ කවුද? කවදාද හිටියේ? ඉතිහාසෙ මෙතෙක් පහළ වෙලා නැහැ. වර්තමානෙත් නෑ අනාගතේ පහළ වෙන්නෙත් නෑ ඌනෝ ලෝකෝ හැමදාම මදි අඩුයි පිරෙන්නේ නෑ එනිසා කවදාවත්ම ගින්නට දර දාලා සීමා කරන්න බෑ ගින්නට කොච්චර දර දැම්මත් පිච්චෙනවා දැන් නම් ඇති කියලා හිතෙන්නේ නෑ සීමාවක් දකින්න හම්බ වෙන්නේ නෑ දාන තරමක් පිච්චෙනවා මේ ආයතන නිතරම කැමති සිතේ කැමැත්ත ඉටු කරන්න සිතේ කැමැත්තට අනුවයි මේ ආයතන වැඩ කරන්නේ සිත එහ කන නාසය දිව කය මේ ආයතන ඇසුරු කරගෙන රූප ශබ්ද ගන්ධ රස පහස කාම අරමුණු හොයනවා කොච්චර හොයලා දුන්නත් හිත ගින්නක් වගේ අරමුණු නැමැති දර කොච්චර දුන්නත් මදි දීලා ඉවරයක් නෑ එහෙනම් කොච්චර කළත් පුරවන්න බැරි මේ දේ මේ ජීවිත කාලෙම පිරවන්න හැදුවා සංසාරෙත් කළේ ওই ටික තාම බැරි වුණා පුරවන්න එහෙනම් මේ පුරවන්න බැරි ක්‍රියාව අතහැර දාලා වෙන පැත්තක් නැද්ද සපසතුට ලබන්න ටිකක් කල්පනා කරලා බැලුවොත් මෙන්න මේ ආහාර නොදෙන බවම මේ දොරටු වහ තබන බවම ඔය පැත්තෙන් ලබන සැනසිල්ලට වඩා වැඩි සැනසිල්ලක් ලබන මාවතක් වෙනවා මේ දොරටු වහ ගන්න එක. එහෙන් කණෙන් නාසයෙන් දිවෙන් කයින් ගන්න අරමුණු මොහොතකට ඔබ වෙන් කරලා ගත්තොත් හිත තනි කරලා රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු නොලැබෙන්න පංච ආයතනයේ වහලා මන ආයතනෙනුත් ඒ අරමුණු මෙනෙහි කිරීම නතර කළොත් එක ශනේකට ඔබට දැනේවි මේ මුළු ජීවිත කාලයම විඳපු නැති සුවය ඒ මොහොතට ඒ තරම් සාන්තියක් සංසිඳීමක් ඒ තුල තියෙනවා. නිසා අපි හැමදාම පුරවන්න බැරි වෙච්ච දෙයක් පුරවන්න හැදුවේ. අපි ටිකක් මේ ඉන්ද්‍රිය සංවරය ගැන සැලකිලිමත් වුණොත් හොඳයි. විශේෂයෙන් නිවන් දකින්න ඕන කියන අදහසක් තියෙන ඇත්තෝ දැන්වත් ටිකක් එහ කනනාසේ දිව කය පිළිබඳව සීමා පනව ගන්න. ජීවිතයේ සැඳෑ සමයේ ගෙවන අය දැන්වත් හිතන ජීවිතේම කලේ මේක නේද? මොනවද ඉතුරු වෙලා තියෙන්නේ? මොනවද ලැබපු සැප සතුට? තාමත් ලැබිච්ච දෙයක් නෑ. එහෙනම් දැන්වත් ඒ මොඩ උත්සාහය අතහැර දාලා සැබෑ සැනසිල්ලක් හොයන මගකට පිවිසෙන්න ඕන කියලා ටිකක් බලන්න මේ ගිය පාර නතර වෙලා නතර වෙච්ච තැනම මොනතරම් සුවයක් දැනෙනවද කියලා. ඒකට උදාහරණයක් තියෙනවා. ඔය ඇත්ත නගර බදව මිනිස් සමාජයේ උත්සව සැනකෙළි අතර ඉන්න කැමති. එහෙම කැමති ඔබ එබඳු පරිසරයක් නිතර අපේක්ෂා කරනවා. ඒ වුණාට ඉඳ හිට හෝ ගහකොළ තුරුලතාවන්ගෙන් යුක්ත පරිසරයකට ගියාම බලන්න ඔබේ හිතට ලැබෙන සුවය කොච්චරද කියලා. අරණ්‍යක පරිසරයකට ගියාම ඉබේම හිතට දැවෙන තැවෙන දේ නෑ, අරමුණු නෑ. හිතට කයට මහා සුවයක් දැනෙනවා. වනගත පරිසරයට ඔබ ඇලුම් කරනවා. ඇයි ඇලුම් කරන්න කියලා හිතලා බලන්න. ඒ පරිසරයේ ඇහැ සතුටු කරන කනනාසය දිවකය සතුටු කරන අරමුණු නේ. අන්න අරමුණු නැති වෙච්ච තැනම සිතේ ගින්න අඩු වෙනවා. සිත නැමැති ගින්නට ලැබෙන දර ප්‍රමාණය අඩු වෙන්න දෙවෙනවා. එනිසා දවස් ටික වෙලාවක් තුරුලතාවන් අතරේ රැඳෙන්න පුළුවන් නම් සිතට අරමුණු නැමැති දර නොලැබෙන නිසා සිතේ ගිනි නිවි යාමක් වෙනවා. ඒ ගිනි නිවි යාමේ ගින්න අඩු වීමේ වෙනස තමයි ඔබට කයට දැනෙන්නේ. හරිම ශාන්තිය, හරිම සපයේ පරිසරය කියලා අපි කතා කරනවා. අමුතු ආස්වාදයක් ලැබෙනවා එබඳු ආරණ්‍යක පරිසරයකට ගියාම. ඒ වෙනස මේක තමයි. එනිසා ඔබ ටිකක් පුරුදු කරලා බලන්න එහෙට මේ දින අරමුණු සීමා කරලා. ඒ අරමුණු සීමා කරන්නේ නැතුව හිත නැමැති කුළුහරකව මෙල්ල කරන්න බෑ. එනිසා ඊගෙන සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම ශික්ෂාපද අපිට ගොඩක් නෑ. බොහොම ස්වල්ප ශික්ෂාපද ටිකක් තියෙන්නේ. ඒ ටික හරි සුරක්ෂිත කරගන්න බලන්න. හැබැයි ඔය පදනම නෙමෙයි, යතන නෙමෙයි. ඔය ටික වෙන වෙනම සැලකිලිමත් නොවුනත් සිත රැක ගන්න ඕන කරන වැඩපිළිවෙල. බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණස්සති තීමා චතුරාරක්ඛා භික්ඛවාවේය සීලවා. ඔන්න සමාදන් වෙන සීලය රැකෙන්නේ ඔතන පිහිටා හිටියෝ. සිත කාමාදී අරමුණු හොයාගෙන යන්න තියෙන ඉඩ වහන්න පුළුවන් වෙන්නේ අපි හිතට යමක් පැවරුමක් කළොත්. නිතර බුදුගුණ සිහි කර කර ඉන්න බලන්න. හැම වෙලාවකම නෙමෙයි. මුළු ජීවිතේම බැරි වෙන්න පුළුවන්. තෝරගන්න දවසි පැය භාගයක්. මෙන්න මේ පැය භාගය තුල මම හිත රකින්නවා. හිත රකින්න මොකද්ද කරන්න ඕන? කෙලසෙන්නේ නැති අරමුණක් හිතට දෙන්න ඕන. අකුසල සංඥාවන් යටපත් කරලා කුසල සංඥාවක් හිතට දෙන්න ඕන. එතකොට කුසල විතරකයි උපදින්නේ සංඥාවට සාපේක්ෂව. බුදුරුව හොඳ දර්ශනයක්. බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් බුද්ධ රූපයක් හොයාගන්න ලස්සන. ටිකක් බලාගෙන ඉන්න බුද්ධ ප්‍රතිමා වහන්සේ දිහා. මහ පුදුම සංසිඳීමක් ඔබට ඇති කරයි. ඔය ඉන්දියාවේ නේරුතුමා ලංකාවට ආපු වෙලාවේ අනුරාධපුර මහා මෙවුනාවේ සමාධි ප්‍රතිමා වහන්සේ බලන්න ගියා. මේ ප්‍රතිමා වහන්සේ දුටු එතුමා විශ්මයට පත් වුණා. විශ්මිත ප්‍රතිමාවක් මේක. පුදුම සිංහල නිර්මාණයක්. ඉස්සරහ පැත්තෙන් බැලුවාම සමාධියෙන් වැඩ ඉන්නවා. අනිත් එක පැත්තකින් ගිහිල්ලා බැලුවාම බුදුහාමුදුරුවෝ සෝකී බර මුහුණකින් ඉන්නවා. අනිත් පැත්තට ගිහිල්ලා බැලුවාම බුදුහාරෝ සතුටෙන් ඉන්නවා. hina වෙනම වුණා. මේ එකම ප්‍රතිමාවේ තුන් පැත්තෙන් බලනකොට දර්ශන තුනක්. ඉස්සරහා පැත්තෙන් බලනකොට සමාධියෙන් වැඩ ඉන්නවා. අනිත් පැත්තෙන් බලනකොට කනගාටුවෙන් ඉන්නවා. අනේ මෙච්චර මම දුක් විඳලා හොයාගත්ත මේ තථාගත ධර්මයේ දුක ගෙවන ධර්මයේ තිවියේදී මේ ලෝකයා නොමග යනවනි කියලා සංවේගයෙන් ලෝකයේ දිහා බලන ඉරියව්ව නිරූපණය කරලා තියෙනවා. අනිත් පැත්තෙන් බලනකොට පේනවා අනේ මම හොයාගත්ත ධර්මයේ නිවැරදිව අනුගමනය කරලා සසර දුක් ගෙවා ගන්නෙත් ඔයින්නවා නේද කියලා සතුටින් බලාගෙන ඉන්නවා. මේ බඳු විශ්මිත ප්‍රතිමාවක් සමාධි ප්‍රතිමාවක් ගිහිල්ලා බලන්න. නේරුතුමා පස්සේ කාලෙක කියනවා එතුමා නිදහස් සටනේදී බන්ධනාගාරගත වුණ බොහෝ කාලයක් සිරගත වෙලා ඉන්න උනා. තනිකම පාළුව මහන්සිය කාන්සිය දුක වේදනාව නිවන්න මගේ ළඟ හිටියේ සමාධි බුදුහාමුදුරුවෝ කියලා. එතුමා ඒ බුද්ධ ප්‍රතිමාව විතරයි ළඟ තියාගෙන හිටියේ. නෝනාගේ දරුවන්ගේ පින්තූර තියාගෙන හිටියේ නෑ. එතුමාගේ අතේ තිබුණේ සමාධි බුද්ධ ප්‍රතිමාව. මේක දිහා බලාගෙන තමයි එතුමා හිරගෙදර හිටියේ. පුදුම සතුටෙන් සැනසෙල්ලෙන් මේ මොහොත ගත කළා බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන. එතුමා කියනවා රාජ්‍ය පාලනයේදී එතුමාට විසඳ ගන්න ගැටලු බැරි ගැටලු ආපු වෙලාවේ සමාධි බුදුහාමුදුරුවෝ දිහා ටික වෙලාවක් බලාගෙන ඉන්නවායි. මට විසඳ ගන්න බැරි ප්‍රශ්නවලට උත්තර ඒ කරුණාව වැකිරෙන net සංගලින් මට කියලා දෙනවායි කියලා. අදත් ඉන්දියාවේ යන ඇත්තන්ට යන්න පුළුවන් නේරුතුමාගේ නිවසට. කෞතුකාගාරයක් හිටියට අදත් තියෙනවා. ඊළ බලන්න හැම තැනකම එතුමා හිටිය තැනට ඉදිරියෙන් සමාධි ප්‍රතිමා වහන්සේ පින්තූරයක් තියෙනවා. එතුමා නිතර බලපු ප්‍රයෝජනගත් ප්‍රතිමාව. එනිසා ඔබත් අත්දකින්න බලන්න අහස පොළව ගැටලන්න වටපිට බලබලා අහස පොළව ගැටලන්න කල්පනා කර කර ඉන්න වෙලාවේ ගැටලු ප්‍රශ්න ඇති වෙච්ච වෙලාවේ ටිකක් වෙලා බලන් ඉන්න පුරුදු වෙන්න සමාධි ප්‍රතිමා වහන්සේ නම බුද්ධ ප්‍රතිමා වහන්සේ දිහා ඒ අරමුණ ඔබට මහත් වූ සැනසෙල්ලක් කරලා දෙවි. අන්න කුසලය කියන ධර්මතාවය ගොඩ නැගෙන මේ ශාසනය තුල අර දොරටු ටික වහගන්න එක උගන්වන්නේ පරාසරී බමුණුතුමා වගේ. එතුමා කියන්නේ ඇහැට රූප නොදකින්න කොහොඳයි කියලා. බුදුහාමුදුරුවෝ ඇස් පියාගෙනම ඉන්න කියලා ඉගෙනුවේ නේ අපිට. ඇස් අරින්න. ඇස් අරලා බලන්න හිත සතුටු කරන අරමුණක්. හිත කෙලසන්නේ නැති අරමුණක්. දැන් බලන්න බුද්ධ ප්‍රතිමා වහන්සේ දිහා බැලුවාම හිත කෙලසෙනවද? නෑ. හිත කෙලසෙන අරමුණක් නෙමෙයි. දැන් අන්න ඒ අරමුණ දිහා බලාගෙන ඉන්න හිත සුද්ධ කරන අරමුණක් තියෙනවා. ඒ බඳු අරමුණක් හඳුනගෙන ඒ ප්‍රතිමා වහන්සේ දිහා බලාගෙන ඉන්න. ඔබේ සිත සංසිඳුවාවි. සංසිඳෙන හිත ඔබේ කය සංවර කරාවි. මෙන්න මේ ආකාරයෙන් ඔබේ ජීවිතය ගොඩනගන්න අපට මීට වඩා වැඩි වෙලාවක් මේකේ දර්ශනය පිළිබඳව බැසගෙන යමක් කතා කරන්න වෙලාවක් නැහැ. සම්මා දිට්ඨිය උපදින්න තියෙන දැක්ම පැවැත්ම මේ තුල මොකද්ද කියන එක කතා කරන්න ඉඩක් නැහැ. අපි පසුගිය දවසක ඉගෙන කතා කළා ඉදිරියේ හැකි වුණොත් අපි නැවත කතා කරමු. මෙපමණකින් යමක් ඔබ හිතා ගන්න සීලය පිළිබඳව සුරක්ෂිත භාවය ගොඩනගන්න සිත රකින්නවා කියන ක්‍රියාවට පෙළඹෙන්න පිවිසෙන්න ඒ සඳහා හොඳ සුදුසු පරිසරය තෝරගන්න දවස් යම් වෙලාවක් ගත කරන්න හොඳ අරමුණු තෝරගන්න හිත කෙලෙසෙන්නේ නැති කිලුටු කරන්නේ නැති එබඳු පරිහරණයන් තුළ සිතත් කයත් රැකගන්න සිව්පස පරිහරණයේදී සැලකිලිමත් වෙන්න ජීවිතයේ සැනසෙල්ල පිණිස අරමුණු හඳුනාගෙන සීමාව හඳුනාගෙන කටයුතු කරන්නට බලන්න ජීවිතයේ පැවැත්ම නිවැරදි කරගන්න ඔබේ ලෞකික ප්‍රතිපදාවට අවශ්‍ය කරන මූලික පදනම ඒ තුල ගොඩනගා ගන්නට පුළුවන් වේවි. මේ ආකාරයෙන් බුදු කරුණා ඇසට ලක් වෙන සුදුස්සෙකු නිර්මාණය කරන්නට මේ දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් ඔබට උපකාර වේවි. ඒ සඳහා ඔබ සුදුස්සෙක් වේවායි ප්‍රාර්ථනා කරමින් හද ධර්ම දේශනාව නිමාවටපත් කරනවා සම්මුත සම්මා සම්බුද්ධ සරණයි. ආකාසත්තා චුම්මත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා බෝධයං තු සිවං පදං ධර්ම ශ්‍රවණී කිරීමෙන් වැස් කරගත් කුසල පුණ්‍ය සම්පත් අපි හැම දිනාටම ජාති ජරා මරණ ආදී සසර දුක් ගෙවා නදන උතුම් නිර්වාණ අවබෝධයේ පිණිසම උපකාරක ධර්මයක් වේවායි ප්‍රාර්ථනා. මතුබුදු වෙන බුද්ධ බෝසත්යන් වහන්සේලා ඇතුළු අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය උපකාරක දිව්‍ය රාජ සමූහයාට පින් අයිති වේවා. දිවයිසුරු වැඩි දියුණු වේවා. පතන බෝධීන් අමා මහ නිවණින් සනසිට්වායි සාදු ක්‍රියා දෙවියන්ට පමියන්. පින්වත් ඔබ අප හැම දෙනා නමින් නැසීමේ පරලෝකීය මව්පිය සහෝදර ගුරුවර ඥාති මිත්‍ර දුවා දරුවන් ආදී සංසාරගත සියලු ඥාති හිතයිසීන්ටත් අපට නිවෙන්නට සැනසෙන්නට කුසල් දහම් වඩන්නට පින් විමක් ඇතිකොට අපවත් වී වදාළ ගරුතර ගංගොඩවිල සෝමවාහිමියන් වහන්සේ ඇතුළු සංඝපරපුරේ අපවත් වී වදාළ ඉමානායක සාමීන් වහන්සේලා ඇතුළු සාමීන්ද්‍රයන් වහන්සේලාටත් මේ ස්ථාන ගොඩ නැගූ මියගේ දායකකාරකාදී හැමටත් මේ පින් අයිති වේවා. සසර ජීවිත සුවපත් වේවා. දුක් පිරි සසර කතරින් එතර වේවායි සාදු කියලා පුණ්‍යානුමෝදනා කරා. පින්වත් හැම දෙනාටත් හදවත ගුරු දෙමාපිය දුවා දරුවන්ටත් ගරුතර ස්වාමීන් වහන්සේලාටත් මේ පුණ්‍ය බලයෙන් කුසල බලයෙන් තුනුරුවන්ගේ අනුභවයෙන් ආශිර්වාදයෙන් සපත සාන්තිය සහනේ සැනසෙල්ල නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සිද්ධ වේවා. උවදුරු බාධක මග හැරේවා. දුරු ජනසුරින් මිදේවා. සත්පුරුෂයන්සුරම ලැබ සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් ලබන අමා නිවන් සුවයම කල් නොයවා හැම දිනාටම ලැබේවා සැනසීම. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ සත්තාරෝ ධම්මා වද්ධං තී ආයුවං සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු. සෝපත්තියා යම් තක්කේවා දීර්ඝාසේවා සියලු යහපතෝදා සෝපත්තියා.